සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරයෝ දපනං ඒතං බුද්ධාන සාසනං තේ සද්ධාවන්ත පිනතුනි හැම දිනම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ පානදුර කුරුප්පොමුල්ලේ පදිංචි වර්ණශාන්ති අබේසිංහ මහත්මිය හා හොරණ මුණගම පදිංචි දමයන්තා අබේසිංහ මහත්මිය විසින් පින්කමේ අරමුණ හැටියට දක්වලා තියෙන්නේ මීට වසර 25කට පෙර මිය පරලෝ යන්නට ඉදුණු දෝන එවුජින් සුනිලා ගුණතිලක මෑණියන් වහන්සේටත් ඒ වගේම මීට වසර 3කට ඉහතදී මිය පරලෝ යන්නට ඉදුණු A.M. ප්‍රේමදාස පියාණන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා කිරීම ඒ වගේම මව්පියන් දෙදෙනාගේම දයාබර මව්පියන් ඒ කියන්නේ අත්තම්මලා සීයලා සිහිපත් කරලා ඒ හැම දිනාටම පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ පෙරදරි කරගෙනයි අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නේ අද ධර්ම දේශනාව සඳහා ඒ පින්වතුන් අපට ආරාධනා කරන්නට යෙදුනේ විශේෂයෙන්ම දහම් අසමින් දීර්ඝ කාලයක් ටිකෙන් ටික තමන්ගේ ජීවිතයේ අඩුපාඩු සකස් කරගන්නට උත්සාහ කරමින් සිටින බවත් නමුත් භාවනාව සඳහා ප්‍රවේශ වෙන්නේ කොහොමද කියන කාරණය හරියටම පැහැදිලි නැති නිසා ඒ පිළිබඳව විවරණයක් කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියටයි අපට ආරාධනා කළේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මූලික වශයෙන් භාවනාවට ප්‍රවේශ වෙනවා නම් කවර ආකාරයෙන්ද එය ආරම්භ කළ යුත්තේ කියලා පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන ලෙසට ආරාධනා කරන්නට යෙදුවෙ. ඉතින් ඒ අනුව අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ සියලුම බුදුරජාණන් වහන්සේලා විසින් දේශනා කරන ලද කවුරුත් භාවිතයට ගන්න දේශනා පාඨ එහෙම නැත්නම් ගාථා ධර්මය සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසන. දැන් මේ ගාථාව ඇහෙනකොටම අපි හුඟක් දෙනෙකුට අපි හොඳටම දන්න අපට හුරු පුරුදු අපි අහලා තියෙන කාරණයක් නේ මේක කියලා හිතෙන්නට පුළුවන්. නමුත් ඒ අහලා තියෙන කාරණේ වගේම අපිට මුළු ජීවිත කාලෙම භාවනාව හැටියට ප්‍රතිපදාව හැටියට පුහුණු කරන්නට අත්‍යවශ්‍ය කාරණා කිහිපය තමයි බුදුරජාණන් වහන්සේලා විසින් මේ ගාථා ධර්මයෙන් මේ බුද්ධාන ශාසනාවෙන් පැහැදිලි කරන්නේ. ඒ නිසායි අද ධර්ම දේශනාව සඳහා ඒ ගාථා ධර්මය අපි මාතෘකා කරන්නට යෙදුවේ. යම් කිසි කෙනෙක් භාවනාවට ප්‍රවේශ වෙනවා නම් ඒ තැනැත්තා විසින් මූලික වශයෙන් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තියෙනවා. පළවෙනි කාරණය තමයි භාවනාව කියන්නේ මොකක්ද? භාවනාව හැටියට අප විසින් කළ යුත්තේ කොමක්ද? ඊළඟට තමන් භාවනා කරන්නට අදහස් කරන්නේ කවර පරමාර්ථයක් ඇතිවද? තමන්ට භාවනා කරන්න ඕන කියලා හිතෙන්නේ ඇයි? කියන මේ කාරණා මූලික වශයෙන් අපි තේරුම් ගන්නට ඕන. ඊට පස්සේ ඒ භාවනාව සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා හඳුනාගෙන ඒවා ටිකෙන් ටික දියුණු කරගන්නටත් ඒ භාවනාවට තියෙන ප්‍රධාන බාධක මොනවද කියලා හඳුනාගෙන ඒවා ටිකෙන් ටික දුරු කරගනිමින් අනුක්‍රමයෙන් පුහුණු වීමයි කළ යුතු වෙන්නේ. ඒ නිසා පළමුවෙන්ම අපි හඳුනා ගන්නට ඕන වටහා ගන්නට ඕන භාවනා කියලා කියන්නේ කුමක්ද? භාවනා කියන වචනේ තේරුම තමයි වඩවනවා කියන අදහස. භාවේති කියන පාලි වචනේ තේරුම වඩවයි කියන අර්ථය. එතකොට භාවනා කියන්නේ වැඩිම, එහෙම නැත්නම් වැඩි දියුණු කිරීම. කුමක්ද වැඩි දියුණු කරන්නේ? සිත. සිත සහ සිතෙහි පවතින යහපත් චෛතසික ධර්ම, ඒවා හඳුන්වනවා සිතෙහි ගුණාංග හැටියට. සිත සහ සිතෙහි යහපත් වූ ගුණාංග වැඩි දියුණු කිරීම තමයි භාවනා කියලා හඳුන්වන්නේ. එතකොට සිතේ පවතින යහපත් ගුණාංග දියුණු කිරීමත් එක්කලා තමයි සිත වර්ධනය වෙන්නේ, දියුණු වෙන්නේ, සංවර්ධනය වෙන්නේ, අභිවෘද්ධියටපත් වෙන්නේ, ශක්තිමත් වෙන්නේ. එතකොට භාවනාව නැමැති කාර්යෙන් ප්‍රධාන වශයෙන් කරන්නේ අපේ සිත පුහුණු කිරීමයි, සිත ශක්තිමත් කිරීමයි. ඒක තමයි ප්‍රධාන කාර්යය. එතකොට ඒ භාවනාව සඳහා අපි කුමක් සඳහාද අපිට භාවනා කරන්න ඕන කියලා හිතෙන්නේ? එක් එක්කෙනාට ඒ කාරණේ වෙනස් වෙන්නට පුළුවන්. මොකක් නිසාද තමන්ට භාවනා කරන්න ඕන කියලා හිතෙන්නේ? එතකොට ඒ කාරණේට තම තමන් පෞද්ගලිකව හොඳට කල්පනා කරලා හිතලා බලලා තමන්ගේ මනස පිළිබඳව නිවැරදි අදහසක් ඇති කරගන්නවා. දැන් මේ ප්‍රශ්නේ තමන්ගෙන් අහන්න නැත්නම් අනුන්ට උත්තරයක් දෙන්න නෙමෙයි. මට භාවනා කරන්න ඕන වෙන්නේ කුමක් සඳහාද කියලා තමන්ගෙන් විමසිය යුත්තේ හාමුදුරුවන්ට උත්තර දෙන්නවත්, එහෙම නැත්නම් තමන්ට උත්තරයක් හදාගන්නවත් නෙමෙයි. ඇත්තටම තමන්ගේ මනසේ ස්වභාවය තේරුම් ගන්නට. මොකද අපි සිත වැඩි දියුණු කරන්නට නම්, සිත පුහුණු කරන්න නම් සිතේ ස්වභාවය හරියට තේරුම් ගන්නට ඕනේ. සිතේ ස්වභාවය කියලා කියන්නේ චිත්ත නියාමය, සිත වැඩ කරන විදිහ, සිතේ පවතින යම් යම් දුර්වලකම්, සිතේ පවතින යම් යම් ගුණාංග, අපි සිතන්න පතන්න පුරුදු වෙලා තියෙන රටාව, අපේ ආකල්ප, අපේ දැක්ම, අපේ චින්තනය, අපේ මනෝභාවයන්, අපේ රුචි අරුචිකම්. ඒතර මේවා පිළිබඳව අපට යම්කිසි වැටහීමක් තියෙනවා. ඒ නිසා ඇත්තටම භාවනා කරන්න මට ඕන වෙන්නේ කුමක් නිසාද? කුමක්ද භාවනා කිරීමේ අරමුණ කියන මේ ප්‍රශ්නෙට අනුන්ට උත්තර සපයන්නට හෝ එහෙම නැත්නම් මට උත්තරයක් තියෙනවා කියලා ගැළවීමට මොකක් හරි එකක් හදාගන්න හෝ එහෙම නැත්නම් අනිත් අය කියන දේවල් වලින් මම මට ඒ ගැන හොඳ වැටහීමක් තියෙනවා කියලා අහලා තියෙන ධර්ම දේශනා සහ කියවලා තියෙන පොතපත ඇසුරෙන් මොකක් හරි උත්තරයක් හදාගන්න එක නෙවෙයි අවශ්‍ය වෙන්නේ. අවංකව තමන්ගේ සිතට එබිකම් කරලා බලන්නට ඕන. තමන්ගේ සිත විවර කරගන්න, තමන්ට සිතෙහි ස්වභාවය පිළිබඳව හඳුනා ගන්න මේ තුලින් අවස්ථාවක් හදා ගැනීමයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඇත්තටම භාවනා කරන්නට ඕන වෙන්නේ කුමක් සඳහාද මට කියලා විමසනකොට වැඩි දෙනෙකුට තියෙන්නේ ඉතාම ප්‍රාථමික සංකල්පනා ඒ සම්බන්ධව තියෙන්නේ. ඒ කියන්නේ දුක් විඳින්න නැතුව සැපසේ ඉන්නට ඕන. ඒ වගේම මිනිස්සෙක් උනන් පස්සේ අපි භාවනා කරන්න ඕන. ඒ වගේම මගේ හිත එක තැනක තියාගන්න බෑ, එක අරමුණක තියාගන්න බෑ. ඒ නිසා එක අරමුණක තියාගන්න මම පුරුදු වෙන්න ඕන. එතකොට මිනිස්සෙක් හැටියට අපි භාවනා කරන්න ඕන. නිවන් දකින්න නම් භාවනාව අවශ්‍යමයි. එතකොට මේ විදිහේ එක එක අදහස් එක්කෙනාට තියෙන්නට පුළුවන්. ඒ අතරතුරේ සමහරුන්ට තියෙන්න පුළුවන් නොයෙකුත් හැකියාවන් නැති කරගන්න, ඒ වගේම නොයෙක් දේවල් මවන්න, අනිත් අයගේ සිත් හඳුනා ගන්න, මේ වගේ අරමුණුත් ඇතැම් කෙනෙකුට තියෙන්නට පුළුවන්. එතකොට ඔය වගේ විවිධාකාර අදහස් තමන්ගේ මනසේ මතුවෙන්නට පුළුවන්. භාවනා කරන්නේ කුමක් සඳහාද කියන ප්‍රශ්නෙට. ඉතින් මේ තමන්ගේ මනසින් අවංකව මතුවෙන කාරණා පිළිබඳව ටිකක් ගැඹුරට විමසලා බලන්නට ඕන. ඇත්තටම මොකක්ද තමන්ගේ මනසේ මේ සම්බන්ධව තියෙන නිවැරදි අදහස කියලා. එතකොට මේ අදහස හරි හෝ වේවා වැරදි හෝ වේවා, ඒ තමන් දැනට දරන ආකල්පය මතු කරගෙන ඊට පස්සේ අපි භාවනාවේ සැබෑ අර්ථය කුමක්ද කියලා හඳුනා ගන්න ඕන. දැන් අපි මුලින් සඳහන් කළා භාවනා කරනවා කියලා කියන්නේ, භාවනා කියලා කියන්නේ සිත පුහුණු කිරීමයි, සිත වැඩි දියුණු කිරීමයි. එතකොට ඒ සම්බන්ධව අපිට කරන්න තියෙන්නේ මොකක්ද? කරන්න තියෙනවා ප්‍රධාන වැඩ තුනක්. අර අපි මුල්ම ගාථාවෙන් මාතෘකා කරපු බුද්ධානුශාසනාවෙහි සඳහන් වෙන ආකාරයට සබ්බපාපස්ස අකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරයෝ දපණ. ඔන්න ඔය වැඩ තුන තමයි අපිට භාවනාව හැටියට පුහුණු කරන්නට තියෙන්නේ. දැන් මේ කාරණා තුන අපි පුංචි කාලේ දහම් පාසල් යන කාලේ ඉඳලම අපි ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා අපිට කියනකොට මේකේ අර්ථයත් සිතට එනවා. සබ්බපාපස්ස අකරණං කියන්නේ පව්කම් වලින් වැළකීම. එතකොට කුසලස් උපසම්පදා කියන්නේ කුසල් දහම් සම්පාදනය කිරීම. සචිත්ත පරියෝදපණං කියලා කියන්නේ සිත පිරිසිදු කිරීම. එතකොට මේ කාරණා තුන අපිට හොඳට හුරු පුරුදු. නමුත් මේ කාරණා තුනෙන් ප්‍රධාන වශයෙන්ම අදහස් කරන්නේ අපේ සිත පුහුණු කිරීමයි කියන එක අපි හුඟක් දෙනෙක් අවධානය යොමු කරලා නැහැ. සබ්බපාපස්සකරණං කියලා කිව්ව ගමන්ම අපිට මේ සත්තු මරණයකින් වැළකීම, හොරකම් කරන එකෙන් වැළකීම වගේ කායික ක්‍රියාකාරකම්, වාචසික ක්‍රියාකාරකම් ටිකක් තමයි සිහිපත් වෙන්නේ. එතකොට ඒ භෞතික වශයෙන් අපි දේවල් වලින් වැළකීලා ඉන්න එක අවශ්‍යයි. ඒක ගැනෙන්නේ සීලය කියන කොටසටයි. භාවනාව කියන කොටසට ගැනෙන්නේ අපි ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නට අපේ මනස පුහුණු කරන්නේ කොහොමද? අපි පව්කම් වලින් අපේ සිත කොහොමද මුදවගන්නේ? ඒ පව්කම් කිරීම සම්බන්ධව, එහෙම නැත්නම් අකුසලය පිළිබඳව යම් යම් දුර්වල මනෝභාවයන් අපේ සිත තුළ ජනිත වෙන්නේ කවර ආකාරයෙන්ද? ඒවා ඇති වෙන්න හේතු මොනවාද? ඒවා වෙනස් කරන්නේ කොහොමද? මෙහෙම අපි ගැඹුරින් අධ්‍යයනය කළොත් ඒ සබ්බපාපස්ස අකරණං කියන මේ මූලික කාරණය හුදෙක් බාහිර පව්කම් වලින් වැළකීම පමණක් නෙමේ, අපේ සිත පාප ධර්මයන්ගෙන් අසත් ධර්මයන්ගෙන් මුදවා ගැනීමේ ක්‍රියාවලියයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට ඒ කියන්නේ බාහිර කාරණායකට ඇතුළත් නැහැ කියන එක නෙමේ. සබ්බපාපස්ස අකරණං කියවන් පස්සේ සත්තු මරණයකින් වළකින්න, හොරකම් කිරීමෙන් වළකින්න කියන එකත් එකට ඇතුළත්. හැබැයි වඩා ගැඹුරට යනකොට අපි ඒ සත්තු මරන්නට ඇතිවෙන ද්වේෂ සහගත මනෝභාවය හරියට හඳුනාගෙන ඒක දුරු කිරීම කියන තැනට අපේ සිත පුහුණු කරන්න පුළුවන් නම් එතකොට අපි භාවනාව කියන තැනටයි අවතීර්ණ වෙන්නේ. එතකොට බොරු කියන්නේ වැළකීලා ඉන්න එක අවශ්‍යයි. හැබැයි බොරු කියලා අන් අය රවටන්නට ඕන කියන අදහස අපේ සිතේ ඇතිවීම වළක්වා ගන්නට අපි උත්සාහ කරනවා නම් එතකොට භාවනාව කියන තැනටයි අපේ අවධානය යොමු වෙන්නේ. ඊට පස්සේ කුසලස් උපසම්පදා කියලා කිව්වන් පස්සේ පින්කම් කිරීම විවිධාකාරයෙන් අපි සිද්ධ කරනවා. හැබැයි භෞතික වශයෙන් දේවල් කළාට දන් දුන්නට එතනදී පවතින මනෝභාවය මොකක්ද කියලා අපි හරියට හඳුනාගන්නේ නැහැ. හරියට හඳුනාගෙන එහිදී අපිට නිවැරදි මනෝභාවය අවදි කරගන්නට පුළුවන් නම් ඒක තමයි භාවනාව හැටියට අපි පුරුදු පුහුණු කළ යුත්තේ. ඊළඟට තුන්වෙනි කාරණය තමයි සිත පිරිසිදු කිරීම. සිත පිරිසිදු කරන්නට නම් සිත අපිරිසිදු වෙන්නේ කෙලෙස් ධර්ම වලින්. කෙලෙස් ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියලා කියන්නේ මේ ලෝක ස්වභාවය, සංස්කාර ධර්මයන්ගේ නිවැරදි ස්වභාවය නොයැටීම නිසා. ඒතර යම්කිසි කෙනෙකුට ඒ අවිද්‍යාව, මෝහය ටිකෙන් ටික අඩු කරලා ප්‍රඥාව, සම්මාදිට්ඨිය අවදි කරන්නට පුළුවන් නම් ඒ ප්‍රඥාව අවදි වෙන තරමට ඒ තැනැත්තාට ලෝක ධර්මතාවයන්ගේ ස්වභාවය ප්‍රකට වෙනවා. මනසේ අර කෙලෙස් අඳුර දුරු වෙලා, කෙලෙස් කිලුට දුරු වෙලා සිත අනුක්‍රමෙන් පිරිසිදු වෙන්න පටන් ගන්නවා. එතකොට දල වශයෙන් සරල විදිහට කිව්වොත් මෙන්න මේ වැඩ තුන තමයි අපිට කරන්න තියෙන්නේ. අකුසල ධර්ම, පාප ධර්ම, අසත් ධර්ම සිතෙහි හටගන්නා ආකාරය හඳුනාගෙන ඒවා දුරු කිරීමත්, කුසල ධර්ම, සත් ධර්ම, බෝධිපාක්ෂික ධර්ම, ගුණ ධර්ම, පාරමිතා ධර්ම හඳුනාගෙන ඒවා අවදි කිරීමත්, පුහුණු කිරීමත්, ඒ වගේම ප්‍රඥාව අවදි කරමින් ලෝක ධර්මතාවයන් තේරුම් අරගෙන ඒ ලෝක ධර්මතාවයන්ට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කිරීමත් කියන මෙන්න මේ කාරණා තුන තමයි භාවනාව හැටියට අපිට ප්‍රගුණ කරන්නට තියෙන්නේ. දැන් එතකොට අපි කුමක් සඳහාද භාවනා කළ යුත්තේ? දැන් අර මුලින් අපි කිව්වනේ තමන්ගේ මනසින් මේ ප්‍රශ්නේ අවංකව අහලා බලන්න කියලා. එතකොට විවිධ අදහස්, විවිධ ආකල්ප අපි තුල තියෙන්නට පුළුවන්. හැබැයි මූලික වශයෙන් අපි තේරුම් ගන්නට ඕන අපි භාවනා කළ යුත්තේ කුමක් සඳහාද? අපේ මනසේ තියෙන දුර්වලකම් දුරු කරගන්න, යහගුණ දියුණු කරගන්න, ලෝක ධර්මතාවයන් අවබෝධ කරගෙන ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කිරීමට. මෙන්න මේ කාරණා තුන සඳහා තමයි අපි භාවනා කළ යුත්තේ. නිවන් දකින්නවා කියලා කියන්නේ කෙලස් නසනවා. කෙලස් නසන්නට නම් ওই වැඩ තුන අපි පුරුදු පුහුණු කරන්න ඕනේ. එතකොට නිවන් දකින්නට මෙපිට, නිවන් දැකීමෙන් මෙපිට අපට පවතින ජීවිතය අර්ථවත් කරගන්නට නම් දුර්වලකම් අඩු කරගන්නට ඕන, ගුණ දියුණු කරගන්නට ඕන, ඒ වගේම ලෝක ධර්මතාවයන් තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දීමේ හැකියාව අපේ සිත් සතන් තුළ අවදි කරගන්නට ඕන. එහෙමනම් කෙනෙකුට නිවන් දැකීම සඳහා, නිවනින් මෙපිට ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය කාරණා තුනක් තමයි මානසික දුර්වලකම් දුරු කර ගැනීම සහ ගුණ අවදි කර ගැනීම, ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්නට මනස පුහුණු කර ගැනීම, ප්‍රඥාවෙන් ලෝකය වටහා ගැනීම. එතකොට මෙන්න මේ කාරණා තුන සඳහා තමයි අපි භාවනා කළ යුත්තේ, අපේ භාවනාව ඉලක්ක විය යුත්තේ. එතකොට තමන් තුළ මේ වෙනකොට තියෙන අදහස් මොකක් වුණත් අපි භාවනා කල යුත්තේ කුමක් සඳහාද? මෙන්න මේ අරමුණු සඳහායි කියලා අපි නිවැරදිව අපේ සිත අවදි කරගන්නට ඕන, පැහැදිලි දැක්මක් ඇති කරගන්නට ඕන. ඒ භාවනාව පිළිබඳව අපට නිවැරදි දැක්ම නැති වුණොත් අපි කරන්නේ මොනවද, කියන්නේ මොනවද කියලා නිනව් නැතු යනවා. අද හුඟක් දෙනෙක් භාවනා කරනවා කියලා තම තමන්ට හිතෙන දේවල් කරන්නේ, ඒ වගේම ඉරියව්ව පවත්වා ගන්නට හරි, එහෙම නැත්නම් එක අරමුණක සිත පවත්වා ගන්නට හරි පමණක් උත්සාහ කරන්නේ ඒ භාවනාව පිළිබඳව නිවැරදි වැටහීමක් නැතිකම නිසා. සබ් මූලික වශයෙන් අපි තේරුම් ගන්නට ඕන භාවනාව කියන්නේ සිත පුහුණු කිරීමයි. ඒ සිත පුහුණු කිරීම හැටියට අපට කරන්න තියෙන දුර්වලකම් අඩු කරගෙන, යහගුණ දියුණු කරගෙන, ප්‍රඥාව අවදි කර ගැනීමයි. එතකොට භාවනාවේ ප්‍රධාන පරමාර්ථය විය යුත්තේ ඔය කියන කාරණා තුන පුරුදු පුහුණු කිරීමයි. එසේ පුහුණු කිරීමෙන් තමයි ලෞකික ජීවිතයේ සියලු සාර්ථකත්වයන් ළඟා කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම කෙලස් නසලා නිවන් අවබෝධ කරන්නට පුළුවන් වෙන්නේ ඔය වැඩ තුන පුරුදු පුහුණු කිරීම තුළින්. දැන් ඊළඟට යම්කිසි කෙනෙක් අලුතෙන්ම භාවනාවට ප්‍රවේශ වෙනවා නම් ඒ තැනැත්තා කොහොමද භාවනාව ආරම්භ කළ යුත්තේ කියන එක තමයි දැන් අද ධර්මදේශනාවේ ප්‍රධානම මාතෘකාව වෙන්නේ, ප්‍රධානම අරමුණ වෙන්නේ ඒ කාරණේ පැහැදිලි කරලා දෙීමයි. දැන් භාවනාව කියන්නේ මොකක්ද කියලා මූලික වශයෙන් හඳුනගත්තට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා අපිට හැකි විදිහට, හැකි තැනකින්, රුචි තැනකින් භාවනාව ආරම්භ කරන්න. භාවනාව කොටස් දෙකකට බෙදෙනවා, සමත භාවනා සහ විදර්ශනා භාවනා කියලා. සමත භාවනාවයි කියලා කියන්නේ යම්කිසි අපේ මනසේ මතුවෙන දුර්වල ගති ලක්ෂණ වෙනුවට යහපත් වූ ගති ලක්ෂණ අවදි කරන ක්‍රමයක් තමයි සමත භාවනාවෙන් කෙරෙන්නේ. ඒ කියන්නේ රාගයේ මතුවෙන තැනට රාගයේ වෙනුවට අසුභය මතු කරන්නට පුහුණු වෙනවා. ඒ වගේම කෝපය මතුවෙන තැනට ඒ කෝපය වෙනුවට මෛත්‍රිය මතු කරන්නට පුහුණු වෙනවා. මේ විදිහට අරමුණ වෙනස් කරමින් අදාළ මනෝභාවය වෙනස් කරන්නට පුහුණු වෙන ක්‍රමය තමයි සමත භාවනාව හැටියට පුහුණු කරන්නේ. එයින් ඒකාග්‍රතාවය දියුණු කිරීම තමයි මූලික වේ. විදර්ශනා භාවනාවේදී කරන්නේ තියෙන මනෝභාවය වෙනස් කරන්නට යන්නේ නැහැ. ඒ මනෝභාවය දිහාම බලලා ඒ දුර්වලකම හරයටම හඳුනාගෙන ඒක මතුවීමේ හේතු හඳුනාගෙන එය දුරු කරන්නට ක්‍රියාත්මක වීම. අපි අර මුලින් කිව්වනේ කාරණා තුනක්, අකුසල ධර්ම, පාප ධර්ම, අසත් ධර්ම දුරු කිරීම. ඒතර අපිට දුරු කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඒ දුර්වලකම වෙනුවට වෙනත් ගුණයක් ආදේශ කරනවා. රාගය මතුවෙනකොට අසුභය වඩනවා. ද්වේෂය මතුවෙනකොට මෙත් වඩනවා. සිත වික්ෂිප්ත වෙනකොට එකඟ වෙන යම්කිසි අරමුණක් බුදුගුණ හෝ ආනාපාන සතිය හෝ කවර හෝ චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන අරමුණක් සිහි කරනවා. එතකොට එහෙම කලින් පස්සේ අර දුර්වලකම යටපත් වෙලා යනවා. ඒකට කියන්නේ සමත භාවනාවයි කියලා. හැබැයි විදර්ශනා භාවනාවේදී අපි කරන්නේ ඒ දුර්වලකම දිහා කෙලින්ම බලන්නට පුරුදු වෙනවා. අපේ සිතේ කෝපය මතුවෙනවා නම් ඒ මතුවෙන කෝපය දිහා ඍජුවම බලන්නට සිත පුහුණු කරනවා. එතකොට තමයි කෝපය මතුවෙන හැටි, කෝපය මතුවීමේ හේතු අපිට හරියට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කෝපය මතුවෙන හේතු හරියට හඳුනා ගත්තොත් තමයි අපිට කෝපය දුරු කරගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි කොච්චර ජීවිතේ බණ අහලා තිබ්බා වුණත්, දහම් පොතපත කියවලා තිබ්බා වුණත්, කෝප වෙන එක සුදුසු නැහැ කියලා අපි තේරුම් අරගෙන හිටියා වුණත් කෝප වෙන්නට අදාළ හේතු මතුවෙනකොට අපේ සිතේ කෝපය මතුවේ. ඒ මොකද මෙතන මම කියලා කෙනෙක්වත්, සත්වෙක්වත්, පුද්ගලයෙක්වත් නැත්තේ නැහැ. හේතුඵල ධර්ම රටාවක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට කෝපය මතුවීමේ හේතුව අපේ සිත තුළ ජනිත වෙනවා නම් ඒ සිතෙහි කෝපය හටගන්නේ. ඒක තමයි ධර්මතාවය. අපි අර මුලින්ම එකයි කිව්වේ, භාවනා කරන්න නම් සිත වැඩ කරන විදිහ පිළිබඳව අපි අධ්‍යයනය කරන්න ඕනේ. ඒක එක දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ජීවිත කාලෙම නැවත නැවත විවිධ ආකාරයෙන් අපේ සිත පිළිබඳව අපි විමසා බලන්නට ඕන, කල්පනා කරලා තේරුම් ගන්නට උත්සාහ කරන්න ඕන. එතකොට දැන් යම්කිසි කෙනෙකුට කෝපය දුරු කරගන්නට ඕන වුණාට මට කෝපය දුරු කරගන්න බැහැයි කියලා කියන්නේ ඇයිද? ඒ කෝපය මතුවීමේ හේතුව හරියට හඳුනාගෙන නැති නිසා. ඒතකොට හේතුව හැටියට අපි දකින්නේ බාහිර කාරණා. අනිත් කෙනාගේ වැරද්ද, අනිත් කෙනා වැරදියට දෙයක් කළා, අනිත් කෙනා වැරදියට දෙයක් කිව්වා, එයා එහෙම වැඩ කරපු එක සුදුසු නැහැ, එහෙම හැසිරිච්ච එක හොඳ නැහැ. එහෙම කියලා අපිට හැමතිස්සෙම අනිත් කෙනාගේ ප්‍රශ්නේ තමයි පේන්නේ. එතකොට අපිට තරහ නොගෙන ඉන්න බැරි වෙන්නේ බාහිර ලෝකේ ප්‍රශ්න නිසා කියලායි අපි හිතාගෙන ඉන්නේ. නමුත් සිත පිළිබඳව අපි ටිකක් සැලකිලිමත් වෙනකොට, අවධානය යොමු කරනකොට අපිට දැනෙන්නට පටන් ගන්නවා මේ බාහිර කාරණේ නිසා නෙමෙයි අපේ කෝපය මතුවෙන්නේ, එය සුදුසු නැහැ, එය නොවිය යුත්තක්, මං කැමති විදිහට දේවල් වෙන්නට ඕන කියලා අපි හිතන නිසායි අපේ කෝපය මතුවේ. එතන ලෝකෙ සිද්ධ වෙන දේවල් ප්‍රතික්ෂේප කරමින් මම කැමති විදිහට දේවල් සිදුවිය යුතුයි කියන ස්ථාවරයක ඉන්නවා. ඉතින් මම කැමති විදිහට දේවල් සිද්ධ වෙන්නට අදාළ හේතු තියෙනවා නම් ඒක එහෙම වෙයි. නමුත් ඒකට අදාළ හේතු නැතිනම් කෝපය ඒ සිද්ධිය එහෙම සිද්ධ වෙනවා. නමුත් අපට ඕන වෙනවා මම කැමති විදිහට ඒ දේ සිද්ධ කරන්නට. අර සිදුවෙන දේ ප්‍රතික්ෂේප කරමින් මම කැමති විදිහට දේවල් අපේක්ෂා කරනකොට එතන මනසේ ගැටුමක් ඇති වෙනවා. ඒතර ගැටුම ඇති උනේ අනිත් කෙනා කරපු දේ නිසා නෙමෙයි, ඒකේසේ නොවිය යුතුයි, මම කැමති විදිහට ඒ දේ සිදුවිය යුතුයි කියන මේ චින්තනය, මේ ආකල්පය නිසා. මේ විදිහට විදර්ශනාවයි කියලා කියන්නේ ඇත්තට මේ දුර්වලකම් ඇති වෙන හේතු මොනවද කියලා විමසා බැලීම. එහෙම විමසා බැලුවොත් තමයි අපිට හේතුව හරියට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. එහෙම හඳුනාගෙන ටිකෙන් ටික ඒ හේතු වෙනස් කරන්නට පුළුවන් වෙන්නේ. කෝපය මතුවීමේ හැබෑ හේතුව මොකක්ද කියලා තේරුම් ගත්තොත් විතරයි ඒ හේතුව වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. අපි හැබෑ හේතුව වෙනුවට අර බාහිර හේතුව අල්ලගෙන ඉන්නෝ, අනිත් කෙනාගේ වැරද්ද නිසායි මෙහෙම වෙන්නේ කියලා. ඒ නිසා අපේ කෝපය දුරු කරගන්න අනිත් කෙනා නිවැරදි කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. එතකොට ලෝකෙත් එක්ක ගැටුමක් ඇතිවීම, ලෝකෙත් එක්ක පොරබැඳීම විනා භාවනාවක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි මේ කතා කරන්නේ භාවනාව ගැනනේ. තමන් ගුණධම් වැඩිම පිළිබඳවනේ. තමන් ගුණධම් වඩන්නට ඕන නම් අනිත් කෙනාගේ වැරද්ද ගැන නෙමෙයි අපි හිතන්නේ. නැත්තේ තමන්ගේ මනසට මොකද වෙන්නේ? අනිත් කෙනාගේ වරද දිහා දකිනකොට ඒක අරමුණු කරගෙන තමන්ගේ සිතට මොකද වෙන්නේ? ඒ කාරණේ දිහා බලන්න පුරුදු වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අකුසල් මතුවෙන හැටි, කෙලස් වැඩෙන හැටි, ඒ වගේම සිත කිලුටු වෙන හැටි හරියටම තේරුම් ගන්න. ඒ නිසා භාවනාව කියලා කියන්නේ සිත පුහුණු කරන වැඩපිළිවෙලක්, ලෝකෙ හදන, අනුන් හදන වැඩක් නෙමෙයි. ලෝකෙ හදන්නත් අපට උදව් කරන්න පුළුවන්, අනුන් හදන්නත් උදව් කරන්න පුළුවන්. අපේ සිත තේරුම් අරගෙන අපේ සිත ටිකෙන් ටික පුරුදු පුහුණු කරගත්තොත්, ඒ පුහුණුව තමන් තුළ නැතිනම් අපිට ලෝකෙට උදව් කරන්නට බැරි වෙනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන් අපි තේරුම් ගන්නට ඕන භාවනාව කියලා කියන්නේ සිත පුහුණු කිරීමේ වැඩපිළිවෙළක්. සිත පුහුණු කරනවා කියන එකේ තේරුම අහලා දැනගෙන තේරුම් අරගෙන නිකන් ඉන්නවා කියන එක නෙමෙයි. දැන් පසුගිය දවසක එක මව් කෙනෙක් කතා කරලා අපට කියනවා, "හම්දුනේ මගේ ජීවිතේ මම දැන් බන 3000ක් විතර අහලා තියෙනවා. නමුත් තාම මට කෝපය දුරු කරගන්නට බෑ." ඉතින් මම එතන සිහිපත් කළා බන 3000ක් නෙමෙයි 10000ක් ඇහුවත් කෝපය දුරු කරගන්නට වෙන්නේ නැහැ. ඇයිද? බන අහලා, බන පොත් කියවලා කෝපය ගැන දේශනා අහලා කෝපය දුරු කරන්න බෑ. ඒ අහපු දේවල් අපි ක්‍රියාත්මක කරන්න ඕන, පුහුණු කරන්න ඕන. ඒ නිසා භාවනා කියලා කියන්නේ අන්න ඒ විදිහේ පුහුණු කිරීමේ වැඩපිළිවෙළක්. අපේ සිත ඒ අවශ්‍ය තැනදී, කෝපය හෝ කවර හෝ දුර්වලකමක් මතුවෙන තැනදී තමයි අපේ සිත තේරුම් අරගෙන ඒ මොහොතේම වෙනස් කරන්නේ කොහොමද කියලා උත්සාහ කළ යුත්තේ. එතකොට ಗುಣ දියුණු කිරීමත් එහෙමයි. යම්කිසි ගුණයක් අවශ්‍යම තැනදී තමයි අපි එය අවදි කරන්නට උත්සාහ කළ යුත්තේ. දැන් මේ කටයුත්ත මෙහෙම කිව්වට එකපාරටම අපට කරන්න පහසු නැහැ. ඒ නිසා ආදුනිකව භාවනාවට යොමු වෙන කෙනෙකුට පුහුණු කරන්නට සුදුසු අභ්‍යාසයක් තමයි දවසේ විනාඩි කිහිපයක් හරි විවේක වේලාවක් වෙන් කරගෙන, ඒ විවේක වේලාව කියලා කියන්නේ ඇඳේ හාන්ස් වෙලා ඉන්න වේලාවක් හරි, පුටුවේ දිගා වෙලා ඉන්න වේලාවක් හරි, කවර අවස්ථාවක් හරි කමක් නැහැ, ඇවිදින් සක්මන් කරමින් ඉන්න වේලාවක් හරි, තමන්ට අනිත් වැඩ කටයුතු වලින් සිත නිදහස් කරගන්නට පුළුවන් පුංචි කාල පරිච්ඡේදයක් දවසේ විනාඩි 5ක් 10ක්වත් වෙන් කරගන්නවා. එහෙම වෙන් කරගෙන හිතලා බලන්නට ඕන අද දවසේ තදින්ම මගේ සිතට දැනුණු දේ කුමක්ද? මොකද්ද මගේ හිතට අද බොහොම තදටම දැනෙච්ච හැඟීම, මනෝභාවය මොකද්ද? කෝපයක්ද දැනුනේ? එහෙම නැත්නම් රාගයක්ද මතුනේ? තෘෂ්ණාවක්ද මතුනේ? ඊර්ෂ්‍යාවක්ද මතුනේ? ශෝකයක් දුකක්ද මතුනේ? එහෙම නැත්නම් භීතියක්ද මතුනේ? මොකක්ද අද දවසේ මට තදින්ම දැනුණු මනෝභාවය? එහෙම ටිකක් හඳුනා ගන්නට උත්සාහ කරන්න ඕන. එහෙම හඳුනා ගන්නට තමන්ගේ දවසේ ඇතිවෙච්ච මනෝභාවයන් පිළිබඳව කල්පනා කරද්දී මුලින් අපට එකපාරටම දේවල් පැහැදිලි නැති වෙන්න පුළුවන්. නමුත් ටිකක් උත්සාහ කරනකොට මොකක් හෝ එක සිද්ධියක්, එතනදී ඇතිවෙච්ච යම්කිසි මානසික තත්ත්වයක් අපට මතු කරගන්න, මතක් කරගන්න පුළුවන්. එහෙම මතක් කරගෙන ඊට පස්සේ එකම ප්‍රශ්නය නැවත නැවත තමන්ගෙන් අහන්නට ඕනේ. නැවත නැවත මොකක්ද අහන්නට ඕන ප්‍රශ්නේ? කුමක්ද ඒකට හේතුව? කොහොමද එහෙම උනේ? අපි හිතමු දැන් තමන්ගේ මනසට තදින්ම අද දවසේ දැනුණු මනෝභාවය ඊර්ෂ්‍යාවයි කියලා. එතකොට ඒ ඊර්ෂ්‍යාව ඇති වෙන්නට හේතුව මොකක්ද? ඇයි මට එහෙම ඊර්ෂ්‍යාවක් ඇති උනේ? මොකක්ද ඒකට හේතුව? මම කොහොම හිතපු නිසාද එතන ඊර්ෂ්‍යාව මතුවේ? ඇත්තටම එතනදී මට ඊර්ෂ්‍යා නොකර ඉන්නට බැරි වුණේ ඇයි? කොහොම හිතනකොටද මගේ මනසේ ඒ බඳු ඊර්ෂ්‍යාවක් මතුවේ? මෙහෙම ගැඹුරට සිතා බලන්නට උත්සාහ කරනවා. අපි හිතමු අපිට තදින් දැනුනේ ලෝභයක් කියලා. ඇයිද මේ අවස්ථාවේ මගේ මනසේ ලෝභය මතුවේ? මොකක්ද ඒකට හේතුව? එහෙම ඒබඳු ලෝභ සහගත අදහසක් ඇති කරගන්නේ නැතුව මට එතෙන්දි පවතින්නට බැරි වුණේ ඇයිද? අපි හිතමු අපට ඒ වෙලාවේ ඇති වුණේ කෝපයයි කියලා. ඇයිද මට කෝපය මතුනේ? මොකක්ද ඒකට හේතුව? මේ විදිහට ආපස්සට විමසා බලන්නට ඕන. එතකොට මොකක්ද ඒකට හේතුව කියලා සොයනකොට අපිට මුලින්ම බාහිර කාරණා තමයි පෙනෙන්නේ. කෝපය ඇති වුණා නම් අනිත් අයගේ වැරද්ද පේන්නේ. ලෝභය ඇති වුණා නම් බාහිර දේවල් වල ලස්සන විචිත්‍ර බව වටිනාකම ඒවා තමයි අපිට පේන්නේ. නමුත් ඒ බාහිර දේ පැත්තකින් තියලා අපි විමසා බලන්නට ඕන ඇත්තටම තමන්ගේ මනසින් මොකක්ද ඒකට මතුවෙච්ච හේතුව. ඒ කෝපය මතුවෙන්නට අනිකාගේ වැරද්ද ඒක බාහිර කාරණයක්. නමුත් ඒ වැරද්ද පිළිබඳව මම කුපිත වුණේ කුමක් නිසාද? මම තරහ ගත්තේ ඇයිද? එහෙම හිතලා බලනකොට තමන් සිතපු ආකාරය නිසායි කෝපය මතුනේ කියන එක තමන්ට දැනෙනවා. එතකොට ඇයි මම එහෙම හිතුවේ? මොකක්ද ඒකට හේතුව? එතකොට තව ටිකක් ගැඹුරට යන්නට පුළුවන්. ඊට පස්සේ තවත් අදහසක් තමන්ට එනවා. මෙහෙම එකින් එක ගැඹුරට මොකක්ද ඒකට හේතුව කියන එකම ප්‍රශ්නය අසමින් ආපස්සට ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන තමන්ට ඒ බඳු මනෝභාවයක් ඇති වුනේ කුමක් නිසාද කියලා. එතකොට මෙහෙම විනාඩි 5ක් 10ක් සොයනකොට විමසනකොට අපට යම් ප්‍රමාණයකට හඳුනා ගන්නට පුළුවන් මෙතන තියෙන්නේ මේ සිතුවිලි වල පටලැවිල්ලක් පමණයි කියන එක. එහෙම හරියටම තමන්ට දැනුනොත් මෙතන වැදගත් යමක් නැහැ. මම මනෝභාවයන් වශයෙන් ඇති කරගත්තු පටලැවිල්ලක් විතරයි මෙතන තියෙන්නේ කියලා එතකොට අපේ හිත බොහෝ කොට නිදහස් වෙනවා, සැහැල්ලු වෙනවා. අපි හිතමු අද දවසේ අපට ඒ කාරණේ ගැන කල්පනා කරලා නිමා කරගන්නට බැරි වුණා නම් හෙට දවසෙත් ආපහු ඒ කාරණේම උනත් කමක් නැහැ, අරගෙන නැවත ගැඹුරට සිතා බලන්න ඕන. එතකොට මෙහෙම කාලයක් අපි අපේ මනෝභාවයන් පිළිබඳව විශ්ලේෂණය කරලා විමර්ශනය කරලා බලන්නට දවසකට විනාඩි 5ක් 10ක්වත් වෙන් කරනකොට අපට කාලයක් යද්දි දැනෙන්න ගන්නවා වෙනද තරම් අපේ මනසේ ඒ දුර්වලකම් මතුවෙලා බොහෝ වේලාවක් රැඳෙන්නේ නැතිව අපිට ඉක්මනින් ඒ තත්ත්වය වෙනස් කරගන්නට පුළුවන්. වෙනද කුපිත වෙලා අපි පැය භාගයක් පැයක් ඒකෙන් පීඩා විඳිනවා නම් මේ විදිහට සිත ක්‍රියාත්මක වෙන විදිහ, ඒ කෝපය මතුවීමේ හේතු මේ විදිහට විමසලා බලනකොට අපට ඒ ඇති වෙන කෝපය විනාඩි 15කට 10කට 5කට විනාඩි කීපයකට අනුක්‍රමයෙන් අඩු කරගන්නට පුළුවන්. ඒ විදිහට දීර්ඝ කාලයක් පුරුදු පුහුණු වෙනකොට අපට විනාඩි කීපයක් ගත නොවි ඒ මොහොතේම කෝපය ඇති වෙන වෙලාවෙම අපේ මනසේ කෝපය මතුවෙනවායි කියලා හඳුනා ගන්න පුළුවන් මට්ටමට අපේ සිහිය දියුණු කරගන්න පුළුවන්. දැන් එකපාරට අපි කෝපය පිළිබඳව මේ විදිහට කල්පනා කරන්නට ප්‍රත්‍යවේක්ෂා කරන්නට පටන් ගත්තයි කියලා එකපාරට කෝපය ඇති වෙන එක නවතින්නේ නැහැ. මුලින් අපිට කෝපය ඇති වෙන අවස්ථා ගණන අඩු වෙන්නට පුළුවන්. ඒ වගේම කෝපය ඇති වෙලා පවතින කාල පරිච්ඡේද ටිකෙන් ටික අඩු වෙන්නට පුළුවන්. එහෙම විදිහින් කෝපය මතුවෙනකොටම අපිට එය දැනගන්නට පුළුවන් මට්ටමට අපේ සිත පුහුණු කරන්නට පුළුවන්. ඔය අභ්‍යාසයේ දීර්ඝ කාලයක් වම කරගෙන යනකොට අපිට වෙනම වෙලාවක් ඊට පස්සේ වෙන්කලේ නැති වුණාට අපේ මනස වෙනස් වෙනකොටම, අපේ මනසේ නුරුස්නා බවක් ඇති වෙනකොටම, ලෝභයක් ඇති වෙනකොටම, කෝපයක් ඇති වෙනකොටම, ඊර්ෂ්‍යාව ඇති වෙනකොටම අපිට දැනෙන්න ගන්නවා මනසේ යම්කිසි වෙනසක් වුණා කියලා. එතකොට දැන් අර දීර්ඝ කාලයක් සිත වැඩ කරන ආකාරය පිළිබඳව අපි ප්‍රත්‍යවේක්ෂා කරලා තියෙන නිසා ඒ මනෝභාවයන් ඇතිවීමේ හේතු මොකක්ද, ඒකට හේතුව කියලා අපි පරීක්ෂා කරලා බලලා තියෙන නිසා දැන් අපි ඒ දැනගත් කාරණා මේ මොහොතේ ක්‍රියාත්මක වෙන ආකාරය ටිකක් විමසා බලන්නට උත්සාහ කරා. දැන් අපි වෙනදා එතකොට දීර්ඝ කාලයක් පුහුණු කළේ දවසේ වෙනම වෙලාවක් වෙන් කරගන්න අපි අපේ මනස ගැන ප්‍රත්‍යවේක්ෂා කළේ. එතකොට කෝපය පිළිබඳව හිතනකොට ඒ වෙලාවේ කෝපය නැහැ. දැන් දවල් කාලේ කෝපය ඇති වුණා. අපි හවස් වෙලාවකනම් වෙනම වෙලාවක් වෙන් කරගෙන ඒ මනෝභාවය ගැන පරීක්ෂා කරන්නේ. පරීක්ෂා කරන වෙලාවට එතන කෝපය නැහැ. එතකොට අපිට ඉක්ම ගිය කාරණයක් පිළිබඳව තමයි සිතා බලන්නට වෙන්නේ. නමුත් කාලයක් පුහුණු කරද්දී අපිට ඒ වෙලාවෙම දැනෙන්නට ගන්නවා දැන් මට තරහක් ආවා. එතකොට අර මෙතෙක් කාලයක් අපි පුරුදු පුහුණු කරපු දේවල් උදව් කරගෙන ඒ මොහොතේම විමසලා බලන්නට ඕන දැන් මගේ සිතට මොකද වෙන්නේ? දැන් මේ කෝපය මතුවෙන්නේ ඇයිද? එතකොට මේ මම හිතන විදිහ මට වෙනස් කරන්න බැරිද? කෝපය මතු නොවන ආකාරයට මේ ගැන කල්පනා කරන්න බැරිද? ඉතින් එච්චර සුළු දෙයක්වත් මට කරගන්න බැරි නම් මම කොහොමද සියලු කෙලසුන් නසන්නේ? මේ පොඩි මනෝභාවයක් වෙනස් කරගන්න තරම් මට ආත්ම ශක්තියක්, චිත්ත ශක්තියක් නැතිනම්, ඒ තරම් ධෛර්යයක්, පුහුණුවක් නැතිනම් මම කොහොමද මහදේවල් කරන්නේ? මේ විදිහට ටිකක් තමන්ට ලැජ්ජ හිතෙන හැටියට තමන්ටම ආමන්ත්‍රණය කරලා දේවල් පැහැදිලි කරලා දෙන්නට උත්සාහ කරන්නට ඕන. මේ විදිහට කාලයක් කරගෙන යනකොට අපට කෝපය ඇති වෙනකොටම එය දුරු කරගන්නට, යටපත් කරගන්නට හැකියාවක් අපේ මනසෙ පුහුණු කරගන්නට පුළුවන්. තවත් කාලයක් ඒක පුරුදු පුහුණු කරද්දී කෝපය ඇති වෙන්නට කලින්ම සිත වෙනස් වෙනකොටම, අරමුණ ග්‍රහණය වෙනකොටම අපට දැන් මේ විදිහට කල්පනා කළොත් නම් මගේ සිතේ කෝපයයි මතුවෙන්නේ කියලා හඳුනා ගන්නට පුළුවන්, තේරුම් ගන්නට පුළුවන්. ඒ දැක්ම, ඒ අවබෝධයත් එක්කලා කෝපය ඇති නොවන තැනට අපේ සිත සකසා ගන්නට පුළුවන්, සමතුලිත කර ගන්නට පුළුවන්. උදාහරණයක් හැටියට කිව්වොත් වෙනතුනේ, දැන් කැස්සක් එන්න අපේ උගුර කසලා කැස්සක් මතුවෙන්නට එනකොට ඒක මුල් අවස්ථාවේදී අපට පහසු නෑ යටපත් කරගන්න. නමුත් අපි කාලයක් අවධානයෙන් පුහුණු කළොත් ඒ කැස්ස ඇති වෙන්නට අර උගුර යන්තම් කසලා නලියලා එන අවස්ථාව ගැන අවධානය යොමු කරලා අපට ඕනනම් කැස්ස මතුවෙන්නේ නැති වෙන්න ඒ කසන ගතිය සමනය කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අමුතුවෙන් කැස්සක් ඇති නොවි ඒක එහෙමම යටපත් වෙනවා. කිවිසුමක් යන්න එනකොට ඒක හිර කරගන්න එක සුදුසු නෑ. හිර කරන්න ගියොත් කිවිසුම කයට හානි සිද්ධ වෙනවා. හැබැයි කිවිසුම පිට කළොත් එතකොට අනිත් අයට අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. දැන් කොමක්ද කරන්නේ? මුල් අවස්ථාවේදී අපිට කිසිවක් කරගන්නට බෑ. අපි කිවිසුම පිට වෙන්නට නොදී හිර කරගන්න එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. ඒකෙන් ලොකු හානියක් වෙන්න පුළුවන්. නමුත් කාලයක් අපි හරියට පුහුණු කළොත්, උත්සාහ කළොත් ඒ කිවිසුම එන්නට නාසය ඇතුලේ දැවිල්ල ගතිය, නලියන ගතිය ඇති වෙන අවස්ථාවට අවධානය යොමු කරලා අපිට ඒක සමනය කරන්නට, විසිරුවා හරින්නට පුළුවන්. එතකොට කිවිසුමක් යන්නේ නැතිව එහෙමම ඒ ගතිය සමනය වෙලා යනවා. හානියක් නැහැ. බහැරට ඒක විකාශනය වෙන්නෙත් නැහැ. ඇතුළතට හානියකුත් නැහැ. ඒකට කියනවා සමනය කිරීමයි කියලා. අන්න ඒ වගේ අපේ මනසේ මතුවෙන ක්ලේශ ධර්ම, පාප ධර්ම, අසත් ධර්ම කොහොමද මතුවෙන්නේ කියලා හරියට හඳුනගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ඒවා සමනය කරන්න. හැබැයි මුලදී අපිට ඒවා සමනය කරන්නට තියා ඒවා දකින්නටවත් අපිට සිහි කල්පනාවක් නැහැ. අපිට ඒක ඇති වෙලා සෑහෙන වෙලා ගියාට පස්සේ තමයි අපිට දැනෙන්නේ මගේ මනසේ මෙහෙම ප්‍රශ්නයක් මතුවෙනවා කියලා. ඇයිද ඒක පේන්නේ නැත්තේ? අපි බාහිර අරමුණත් එක්කයි එල්බගෙන සිටින්නේ. අපි බාහිර අරමුණේමයි පැටලෙන්නේ. කෝපය මතුනහම තමන්ගේ කෝපය දකින්නේ අනිත් කෙනා කරපු වැරද්දත් එක්කම තමයි අපි පැටලෙන්නේ. එතකොට අපේ සිත දකින්නට අපට අවකාශයක් නැහැ. අන්න ඒ නිසා තමයි ආධුනිකයෙකුට අපි යෝජනා කරන්නේ මේ අභ්‍යාසය දවසකට විනාඩි 5ක් 10ක්වත් වෙන් කරගෙන මේ අභ්‍යාසය පුහුණු කරන්න. කුමක්ද අභ්‍යාසය? අද දවසේ මගේ මනසට තදින්ම දැනුණු මනෝභාවය කුමක්ද කියලා, ඒ දැනුණු යම්කිසි මනෝභාවයක් මතු කරගෙන ඇයිද එහෙම වුනේ, මොකද්ද ඒකට හේතුව කියලා නැවත නැවත ගැඹුරට විමසා බලන්නට පුහුණු වීමේ අභ්‍යාසය. එතකොට එහෙම කාලයක් අපේ මනසේ මතුවෙන දුර්ගුණ පිළිබඳව අපි අධ්‍යයනය කරනකොට, පරීක්ෂා කරනකොට, ප්‍රත්‍යවේක්ෂා කරනකොට වෙනදට වඩා අපේ සිත පිළිබඳව වැටහීමක් අපට ඇති වෙනවා. අපේ සිත වැඩ කරන විදිහ ගැන, චිත්ත නියාමයේ පිළිබඳව අපට යම් කිසි වැටහීමක් ඇති වෙනවා. ඒ වගේම බාහිරින් අපි දකිනවට වඩා ඇත්තට මේ දේවල් සිද්ධ වෙන සැබෑ හේතු මොනවාද කියලා අපිට තේරුම් ගන්නට පුළුවන් හැකියාවක් ඇති වෙනවා. ඒ හැකියාවත් එක්කලා ඒ කෝපය ආදී දුර්වලකම් අපේ මනසේ ඇති වෙන පවතින කාල පරිච්ඡේදය අපිට ටිකෙන් ටික අවම කරගෙන ගිහිල්ලා ඒ මතුවෙනකොටම දැනගන්නා මට්ටමට අපේ සිහිය දියුණු කරන්නට පුළුවන්. ඊට පස්සේ ඒ ඇති වෙන්නට මනස සැකසෙනකොටම හඳුනාගෙන අර කිවිසුමක් යන්නේදී, කැස්සක් හැදෙන්නට එද්දී ඒ ඇති වෙන නලියන ගතිය සමනය කරලා අපි ඒ தත්ත්වය පාලනය කරගන්නාසේ අපට கோපය ద్వේෂය ආදී මතු වෙන්නට මනස සැකසෙනකොටම ඒ தත්ත්වය තේරුම් අරගෙන ඒ හේතු වෙනස් කරලා මනස සමනය කරගන්නට පුළුවන් වෙනවා. ඉතින් මේ தත්ත්වෙට අපේ මනස පුහුණු කරගන්නට කලක් ගත වෙන්නට පුළුවන්. හැබැයි ඒ සඳහා අර මූලික අභ්‍යාසය අපට බොහෝ කොට උපකාර කරගන්නට පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සෑම කුසල භාවනාවක් සඳහාම සතිපට්ඨානය අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ සිහිය පිහිටුවා ගැනීම. ඒතර දැන් අපි සිහිය පිහිටුවා ගන්න කියලා කොච්චර කිව්වා වුණත් පහසු නෑ සිහිය පිහිටුවා ගන්න. මොකද අපේ මනසේකට හුරු වෙලා නැති නිසා. ඒ නිසා තමයි ආධුනිකයෙකු විසින් මේ වගේ අභ්‍යාසයක් පුහුණු කිරීම වැදගත් වෙන්නේ. ඒ අභ්‍යාසය තුළින් අනුක්‍රමයෙන් අපට අපේ මනස පිළිබඳව නිතර සිහියෙන් ඉන්න තැනකට කාලයක් යද්දී පුරුදු පුහුණු කරගන්න පුළුවන්. ඊළඟට දැන් ඒ අභ්‍යාසයේදී ඔය අපි කතා කළේ එක පැත්තක්. ඒ කියන්නේ මනසේ මතුවෙන යම්කිසි දුර්වල හැඟීමක්, දුර්වල මනෝභාවයක්, අකුසල මනෝභාවයක් මතු කරගෙන ඒක විමර්ශනය කරලා ප්‍රත්‍යවේක්ෂා කරලා වටහාගෙන ටිකෙන් ටික අඩු කරගන්න ක්‍රමය අපි ඔය කතා කළා. ඊට පස්සේ දෙවෙනි පියවර තමයි කුසලස් උපසම්පදා. කුසලය ඒ කියන්නේ දන් දෙනවා පින්කම් කරනවා කියන බාහිර කාර්ය නෙමෙයිනේ අපි මෙතනදී කතා කරන්නේ. භාවනාව හැටියට අපේ සිතේ කොහොමද කුසල මනෝභාවයන් අවදි කරන්නේ, කුසල චෛතසිකයන් දියුණු කරන්නේ. එතකොට අද දවසේ මගේ මනසේ යම්කිසි යහපත් මනෝභාවයක් මතු වුණාද, යම්කිසි කුසල චෛතසිකයක් මගේ මනසේ මතු වුණාද, එහෙම යහපත් පැහැපත් ස්වභාවයක් අද දවසේ මොකක් හෝ මට දැනුණාද කියලා ටිකක් විමසලා බලන්නට ඕන. එහෙම විමසලා බලනකොට අපට හඳුනා ගන්නට පුළුවන් සමහර අවස්ථාවලදී සද්ධාව මතු වුණා, සමහර අවස්ථාවලදී වීරය මතු වුණා, අදිෂ්ඨානය මතු වුණා, කරුණාව මතු වුණා, පරිත්‍යාගශීලී අදහස් මතු වුණා. එහෙම කවර හෝ එක් මනෝභාවයක් හඳුනාගෙන ඒ මනෝභාවයේ ඇති උනේ කොහොමද? ඒකට කවර හේතුද දායක උනේ? එතකොට ඒ වෙලාවේ මගේ මනසේ තරම් සද්ධාාවක් ඇති වෙන්නට මම කොහොමද පැවතුනේ? මම කොහොමද කල්පනා කළේ? ඒ අවස්ථාවේ මට ලොකු සතුටක් දැනුනේ මොන හේතුවක් නිසාද? එහෙමනම් නැවත ඒ සතුට ඇති කරගන්නට මම කුමක්ද කළ යුත්තේ? දැන් එහෙම හිතනකොටත් අපිට බාහිර දේවල් එක්කලා නැවත පටලවෙන්නට පුළුවන්. අපි දැන් මේ කතා කරන්නේ බාහිර කාරණා සකස් කරන ආකාරය ගැන නෙමෙයි, අපේ මානසික කාරණා සකස් කරන ආකාරය ගැන. එතකොට අර අකුසලයන් මතුවෙන්නට හේතු උනේ මොනවද කියලා හොයාගත්තහම අපට ඒ හේතුව වෙනස් කරලා අකුසලය දුරු කරන්නට පුළුවන්. ඒ වගේම තමයි කුසලය, ගුණය, සද්ධර්මය, පාරමිතාව, බෝධිපාක්ෂික ධර්ම මේ විවිධ නම් වලින් හඳුන්වන යහපත් වූ මනෝභාවයන් අපේ සිතේ හටගත්තේ කොහොමද? ඒකට මොන මොන සාධකද හේතුනේ? අද දවසේ මම කොහොමද දවස ගත කළේ? ඒ වගේම මම කොහොමද අද දවසේ කල්පනා කළේ? එතකොට ඒ කොහොම කල්පනා කිරීමෙන්, කොහොම ඉරියව් පැවැත්වීමෙන්ද ඒ සතුට, ඒ සැහැල්ලු, ඒ සද්ධාව, ඒ පරිත්‍යාගශීලී බව මගේ මනසේ ගොඩ නැගුණේ? එතකොට නැවත මට ඒක ගොඩනගන්න බැරිද? එහෙම ගොඩනගනවා නම් මං කොමක්ද කළ යුත්තේ? මේ විදිහට සිහි කරලා බලන්නට ඕන. බාහිර සාධක පසකින් තියලා මානසික වශයෙන් අපට ඒ ගුණය අපේ මනසේ අවදි කරන්නට මා කොමක් කළ යුතුද? ඉතින් මුලදී අපට ඒව හඳුනගන්නට බෑ. මුලදී පටලවිල්ලක් විතරයි, නිකන් මනස තෝන්තු වෙන ගතියක් විතරයි අපට දැනෙන්නේ. හැබැයි කාලයක් මෙහෙම උත්සාහ කරනකොට අපට පුළුවන් වෙනවා ඒ යහපත් කුසල මනෝභාවයන් ඇති උනේ කවර ආකාරයෙන්ද, එතනට අපේ මනසපත් උනේ කොහොමද කියලා යම් ප්‍රමාණයකින් හඳුනා ගන්න. ඊට පස්සේ මේක කාලයක් පුහුණු කරනකොට ඒ හොඳ මනෝභාවයක් ඇති වෙනකොටම අපට දැනෙන්නට ගන්නවා දැන් මේ මොහොතේ මගේ හිත හොඳ මට්ටමින් පවතිනවා, සතුටින් පවතිනවා, ත්‍යාගී අදහසක් මතු වෙලා තියෙනවා, කරුණා මෛත්‍රිය මතු වෙලා තියෙනවා කියලා හඳුනා ගන්න පුළුවන්. අන්න එහෙම හඳුනා ගන්නට පුළුවන් වෙනකොට තමයි අපට මේ මනෝභාවය හරියට දකින්න පුළුවන්. දැන් අර වෙනම වෙලාවක් වෙන් කරගෙන අභ්‍යාස කරනකොට අපි මුලින් කිව්වා වගේ මේ මනෝභාවය ගැන සිහි කළාට ඒ මොහොතේ මනෝභාවය නැහැ. කාලයක් පුහුණු කරද්දී අපිට මේ මනෝභාවය තිබියදීම එය තියෙන බව වැටහෙන්නට ගන්නවා, දැනෙන්නට ගන්නවා. අන්න එහෙම දැනෙනකොට තමයි මේ මනෝභාවය ඇති උනේ කොහොමද, ඇති වෙන්නේ කොහොමද, එය පවත්වා ගන්නේ කොහොමද කියලා අපිට හඳුනා ගන්නට යම් උත්සාහයක් දරන්නට පුළුවන් වෙන්නේ. එහෙම කාලයක් උත්සාහ කරනකොට තමයි මේ මනෝභාවයේ ඇතිවීමේ හේතු හඳුනාගෙන අපට අවශ්‍ය මොහොතක ඒ ගුණාංගය අපේ සිත තුළ අවදි කරගන්නට පුළුවන් වෙන්නේ. එතකොට දුර්වලකම් දුරු කරන්නටත් ඒවා ඇතිවීමේ හේතු හඳුනා ගන්නට ඕන, ಗುಣ දියුණු කරන්නටත් ඒවා ඇතිවීමේ හේතු හඳුනා ගන්න ඕන. දුර්වලකම දුරු කරන්නට නම් ඒ දුර්වලකමේ ස්වභාවය හඳුනා ගන්නට ඕන, ಗುಣ දියුණු කරන්නට නම් ඒ ගුණෙහි ස්වභාවය හඳුනා ගන්න ඕන. එතකොට මේ වැඩ දෙකම කරන්නට අපට උදව් වෙන තුන්වෙනි කාරණය තමයි සචිත්ත පරියෝදපන, සිත පිරිසිදු කිරීම. ඒ කියන්නේ දැඩිව දේවල් උපාදාන කරගෙන හැඟීම් බරව තමන්ගේ මනෝභාවයන්ගෙම එල්බගෙන මෙතෙක් කාලයක් තමන් කුරුදු වෙලා හිටපු, ඇබ්බැහි වෙලා හිටපු රුචි අරුචිකම් වලම läගගෙන ඉන්නව වෙනුවට දේවල් කොහොමද සිද්ධ වෙන්නේ කියලා හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන් විමසලා බලන්නට උත්සාහවත් වීම තමයි සිත පිරිසිදු කරන ක්‍රමය. එතකොට අපි දැනට කරන්නේ අපේම හැඟීම් වල, අපේම රුචි අරුචිකම් වල, අපේම ඇබ්බැහි වල එල්බගෙන ඉන්න එකයි. ඒවැම ගිලිලා ඉන්නවා. අපි වැඩ කරන්නේ, හිතන්නේ, තීරණ ගන්න, ක්‍රියා කරන්නේ ඔක්කොම අපේ රුචි අරුචිකම් මත, අපේ හැඟීම් මත, අපේ ඇබ්බැහි මත. එතකොට එතනින් සිත නිදහස් කරගෙන ටිකක් සිහි බුද්ධියෙන් යුක්තව, විචාරපූර්වකව, ප්‍රඥාවෙන් යුක්තව යමක් පිළිබඳව සිතා බලන්න, විමසා බලන්න අපි උත්සාහ කළ යුතුයි. අන්න ඒ උත්සාහය තුළ තමයි අපට දේවල් සිද්ධ වෙන්නේ කොහොමද කියලා වැටහෙන්නේ. ඒ වගේම මේ හැම දෙයක්ම වහා අභාවයට යනවා. ඒ වගේම දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි. ඒ වගේම මම කියලා, මගේ කියලා ගත හැකි කිසිවක් ඒවාහි නැහැ කියන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්ම අපිට වඩ වඩා ප්‍රකට වෙන්නට ගන්නවා. එතකොට හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන් අපිට දේවල් තේරුම් ගන්න හැකි වෙන පමණට අපේ මනසේ අඳුර, අපේ මනසේ දුබලකම් දුරු වෙලා මනස ප්‍රභාමත් වෙනවා, ආලෝකමත් වෙනවා, පැහැපත් වෙනවා, ශක්තිමත් වෙනවා. දැන් ඔන්න ඔය විදිහට අපේ සිත පුරුදු පුහුණු කරන ක්‍රමයක් තමයි මේ භාවනාව කියලා හඳුන්වන්නේ. එහෙම නැතු එක තැනක වාඩි වෙලා ඉන්න වැඩක් විතරක් නෙමෙයි, එක තැනක වාඩි වෙලා ඉන්න ඉරියව්ව අපට භාවනාවට පහසුවක් වෙන්න පුළුවන්. නමුත් අද ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ එක තැනක වාඩි වෙලා බොහෝ වේලාවක් නොසෙල්වී ඉන්නට පුළුවන් නම් භාවනාව සාර්ථකයි. ඊළඟට මොකක්වත් නොදැනි නිින්ද ගියා වගේ කිසිම අරමුණක් දැනෙන්නේ නැතුව ඔහේ ඉන්නට පුළුවන් නම් බොහෝ වෙලා ඒ තනත්තාගේ සමාධිය බොහොම දියුණු වෙලයි තියෙන්නේ. අන්න ඒ විදිහේ වැරදි ආකල්පත් එක්ක තමයි අද ගොඩක් දෙනා භාවනා කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේම හුඟක් දෙනා හිතනවා අපිට ඉතින් භාවනා කරන්න බෑ, අපි භාවනා කරන්න හැටි දන්නේ නැහැ, අපි භාවනා කරන්න ඉගෙනගෙන නැහැ, භාවනාව නම් මට කොහොමවත් කරන්න බෑ. මේ විදිහේ ඍණ ආකල්ප වලින් තමයි හුඟක් දෙනා තමන් පිළිබඳව හිතන්නේ. ඉතින් ඒ සියල්ලක් පැත්තකින් තියලා මේ කාරණා ගැන අපේ අවධානය යොමු කරන්නට ඕන. ඒතර අද ධර්මදේශනාව තුළින් අපි පින්නතුන්ට කරුණු කිහිපයක් පැහැදිලි කරලා දුන්නා. පළවෙනි කාරණය තමයි භාවනාව කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සල්ලාම හඳුනා ගන්න ඕන. භාවනාව යනු සිත පුහුණු කරන වැඩපිළිවෙලයි. එතකොට ඒ සිත පුහුණු කිරීම සඳහා කළ යුතු වැඩ තුනක් තියෙනවා. දුර්වලකම් හඳුනාගෙන, ඒවා මතුවෙන හේතු හඳුනාගෙන, ඒ හේතු වෙනස් කරමින් ඒ දුබලකම් දුරු කිරීම. දෙවැනි කාර්යය තමයි ಗುಣ හඳුනාගෙන, ඒ ಗುಣ ඇති වෙන හේතු හඳුනාගෙන, ඒ හේතු දියුණු කරමින් ಗುಣ වර්ධනය කිරීම. තුන්වැනි කාරණය තමයි තමන්ගේ හැඟීම් වලට වහල් වෙලා, රුචි අරුචිකම් වලට වහල් වෙලා, ඇබ්බැහි වලට වහල් වෙලා කටයුතු කරනවා වෙනුවට හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන් විචාරපූර්වක තමන්ට හිතෙන දේ, තමන් කරන දේ, තමන් කියන දේ, ඒවෙන් ඇතිවෙන ප්‍රතිඵලය, අනිත් අය කරන කියන දේවල් මේවා පිළිබඳව හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන් විචාරපූර්වක විමසා බලන්නට උත්සාහ කෙරේ. එතකොට ඒ සඳහා අපි යම්කිසි අභ්‍යාසයක් සිහිපත් කළා ආධුනිකයෙකුට ආරම්භ කරන්නට. කොමක්ද අභ්‍යාසයේ දවසේ විනාඩි කීපයක්වත් වෙන් කරගෙන අද දවසේ තමන්ගේ මනසට තදින්ම දැනුණු හැඟීම මොකක්ද කියලා තෝරාගෙන, එය අකුසල මනෝභාවයක් නම් ඒ ඇති වුණ හේතු මොනවාද කියලා සොයන්නට උත්සාහ කිරීම. එය කුසල මනෝභාවයක් නම් ඒ ඇති වුණ හේතු මොනවාද කියලා සොයලා ඒ නැවත නැවත මතු කරගන්න, පවත්වා ගන්නට උත්සාහ කිරීම. එතකොට මේ අභ්‍යාසය පුහුණු කිරීම තුළින් අපට යහපත් වූ අයහපත් වූ මනෝභාවයක් ඇති වෙනකොටම ඒ ඇති වෙන බව වටහා ගන්නට තරම් සිහිය දියුණු කර ගන්නට පුළුවන්. එතකොට තමයි සතිපට්ඨාන භාවනාව හැටියට එය හඳුන්වන්නේ. ඊළඟට අර තුන්වෙනි පියවර මොකක්ද? හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව, රුචි අරුචිකම් වලට, ඇබ්බැහි වලට වහල් වෙන්නේ නැතිව, හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන් විචාරපූර්වක යමක් විමසා බලන්නට පුහුණු වීම තුළ අපේ ප්‍රඥාව අවදි වෙනවා. එතකොට තමයි සම්පජඤ්ඤය, සතිය සහ සම්පජඤ්ඤය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව කටයුතු කරනවා නම් එතන තමයි භාවනාව. එහෙම නැත්නම් සිහි නුවණ. එහෙම නැත්නම් තව වචනකින් කියන යෝනිසෝ මනසිකාරය. එතකොට ධර්මයේ යෝනිසෝ මනසිකාරය හැටියට හඳුන්වන්නේ, සති සම්පජඤ්ඤය හැටියට හඳුන්වන්නේ, සිහි නුවණ හැටියට හඳුන්වන්නේ අපේ සිත පිළිබඳව අවධානය යොමු කරමින් විචාරපූර්වකව විමසා බලන්නට පුළුවන් හැකියාව. අන්න ඒ හැකියාව දියුණු කරන ප්‍රමාණයට තමයි අපේ සිත පුහුණු කරන්නට පුළුවන් වෙන්නේ. ඒ වැඩපිළිවෙල තමයි භාවනා කරනවා කියලා හඳුන්වන්නේ. ඒකට ඉරියව්ව මොකද්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. අපි කරන්නේ මොකද්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. අපි කියන්නේ මොකද්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඒ සිතන, කරන, කියන දේවල් පිළිබඳව මේ ආකාරයෙන් සිහියෙන් සහ නුවණින් විමසා බලමින්, දුරුගුණ දුරු කරමින්, යහගුණ අවදි කරමින් ප්‍රඥාව දියුණු කරන්නට පුහුණු වීමයි. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් භාවනාව සඳහා ප්‍රවේශ වෙන හැටියටත්, එය ප්‍රගුණ කරන හැටියටත් හැම දිනාටම මෙත් සිතින් ආරාධනා කරනවා. මේ අසුද්ධහම් කරුණු එසේ භාවනාවට ප්‍රවේශ වෙමින් අනුක්‍රමයෙන් තම තමන්ගේ සිත් සතන් පුහුණු කොට අකුසල් දුරු කරමින්, කුසල් දහම් වඩවමින්, ප්‍රඥාවෙන් ලෝක ධර්මතාවයන් අවබෝධ කරගෙන සියලු කෙලෙසුන් නසා නිවන් අවබෝධ කරන්නට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත්, මේ පරලෝකීය ඥාතීන්ටත්, ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ පානදුර කුරුප්පුමුල්ලේ පදිංචි වර්ණශාන්ති අබේසිංහ මහත්මිය හා හොරණ මුණගම පදිංචි දමයන්ත අබේසිංහ මහත්මිය විසින්. පැල්මඩුල්ල ගණේගම පදිංචිව සිට මීට වසර 25කට පෙර මිය පරලෝ යන්නට ඉදුණු දෝන එව්ජින් සුනිලා ගුණතුලක මෑණියන්ටත්, මීට වසර 3කට පෙර මිය පරලෝ යන්නට ඉදුණු ඒ එම් ප්‍රේමදාස පියාණන්ටත්, ඒ මව්පිය දෙදෙනාගේ දයාබර මව්පියන් වන පැල්මඩුල්ල ගණේගම විසූ දොන් විල්සන් ගුණතිලක මහත්මා සහ එන්.ජී. පොඩිමණිකේ මහත්මිය, ඒ වගේම සීලගම බෙලිහුල් ඔය විසු ඒ.එම්. හීන් මුදියන්සේ මහත්මා සහ ජේ.ඒ. ධර්මා සෝමවති මණිකේ මහත්මිය යන ඒ අත්තම්මලා සීයලා සියලු දෙනාම සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම මූලික අරමුණයි. දේශකයන්න් වහන්සේ ඇතුළු සැමට ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාව සිදු කරන බව සිහිපත් කරලා තියෙනවා. හැම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ පින්කමක්, තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමේ පින්කමක්, ඒ දෙයාකාර කුසලයෙන් ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. මේ ਸਰව ප්‍රකාරයෙන් සිද්ධ කරගත් සියලු කුසල් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින තුන ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසෝ සම්පත් වර්ධනය කරගනිත්වා. මේ හැම දිනාටමත් දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. මිය පරලෝ යන්නට එදුණු ආදරණීය මව්පියන් ඇතුළු ඒ අත්තම්මලා සියලු ඇතුළු වර්ග පරම්පරාවේ මියගිය සියලු ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලයේ මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී කරන වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැමදෙනාටම තෙරුවන් සරණයි.